Hi, Bohan. අද දින ්‍යාපත්‍රය අංක එක හැටියට ලියකනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කඩිනමතුමා හැටියට.
අරු යුද්ධ කතානායකතුමනි 2011 සහ 2012 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධක වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික ක්ෂකාරක සභාවත යොමු කළ යුතුය ම යෝජනා කරන.
දරු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගම කටයුතු ඇමතුමා
2016 වර්ෂය සඳහා ක්‍රිස්තියානි හා ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂකාරක සභාවත යොමු කළ යුතුය ම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය ඇමතුමා
2016 අංක 24 දරන විසද්දන පන්තේ හයක වගන්ති යටතේ 2017-04 සිට 2017-04 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂාංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා හා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාප්තිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙනකිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම පරිපූර්ණ වෙනකිරීම් පිළිබඳ සටහන රාජ්‍ය මුදල් පිළිබඳ කාර්යක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු සදේශ කටයුතු ඇමතුමා
2016 වර්ෂය සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධක හා වාර්ෂික ගිණුම් වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු ඉඩම් මහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතුමා
2016 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධක වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව නයිජී කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහන හා සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සමාජික චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා විසින් පිළිගැන්වීම.
ගෞරව ප්‍රදී සභානායකර අවර්களே, போக்குவரத்து மற்றும் தொலைத்தொடர்பு பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆற்றப்படுத்தப்பட்ட 2014 ஆண்டிற்கான தேசிய போக்குவரத்து ஆணைக்குழுவின் ஆண்டு அறிக்கை 2013 மற்றும் 2014 ஆண்டிற்கான வீதி அபிவிருத்தி அதிகார சபையின் ஆண்டறிக்கைகள் மற்றும் 2016 ஆண்டுக்கான மோட்டோர் வாகன போக்குவரத்து திணைக்களத்தின் செயலாட்டு அறிக்கை தொடர்பான ஆணைக்குழு அக்குழுவின் அறிக்கையினை நான் சமர்ப்பிக்கிறேன்.
දෙක සෞඛ්‍ය හා මානව සුභසාධන සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාය වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත් යොමු කරලද 2017 අංක 2 දරන පනතින් සංශෝධිත 2013 අංක 1 දරන දිවුණංග පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
තුන්වෙනි වාර්තාව ජාත්‍යන්තර පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලුවිහාරයේ මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද උතුරු පළාත් සංචාරක අධිකාරී ප්‍රඥප්ති කෙටුම් සම්බන්ධයෙන් එම කාර්ක සභාවේ අතුරු වාර්තාව මම ඉදිරිපත් කරමි.
වෙත්සම් පිළිගැන්වීම ගරු ADS සුනිල් ප්‍රේමජයන්ත එතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නුගේගොඩ නාලන්දාරාම පාර අංක 64 ඒ ධර්ම ස්ථානයේ පදිංචි කින්ස්ලි ඩෝසන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු දුමින්ද දිසානායක මෙතුමා පෙත්සම් දෙකක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වත්තල පරණකන්දවත්ත අංක 58 දරන ස්ථානයේ පදිංචි BS චන්දසිරි පෙරා මහතාන් ලැබුණු පෙත්සමක්ද අනුරාධපුර මිහින්තලා පාර කන්නට්ටිය යුනිට් 8-1 යන ලිපිනේ පදිංචි WMP සරත් කුමාර මහතාන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු.
ගරු චන්දිම පිරක් කොඩි මැතිතුමා, ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා එක පෙත්සමක් ඉදිරිපත් කරමු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතර හිත්තැටිය මැදගෙදරවත්ත යන ලිපිනේ පදිංචි PD රත්නපාල මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු අරවින්දන් කුමා මහතා.
හොනබල් ඩෙපියුටි ස්පීකර්, I present two petitions received from Mr. S.S. Nadrasa of number 20, A, second lane, Ambethana Vatta, Bandaravilla.
Garu Sandit Samarasinghe Mathithuma Idiripat karana lada petisam siyalla mahajana petisam pilimata karyasabhawata yomu karanawa vachika pilithuru apeeksha karana prashna palawini prashne sunil handunne thi mathuma garu bimal ratnayake mathuma deweni prashnaya etuma e prashnaya asanawa garu vidamha Parliament presence karana mathuma gen asimata
kali ilada
kalaya 2 weeks, Honorable Leader Das, 2 weeks, is it? 2 weeks. So, any question, Garu, Uday Prabhat, Gammam Pila Mahata,
Mama Hanagar, New Jakarta,
Adhikarna, Amat, Tuma, Gensi, Mata, Sabha, Naik, Tuma.
Algi. Garu, New Jakarta, Naik, Tuma, Ni?
New Jakarta, Tuma, Honda.
Ah, Ika, Amma, Pilitura, Labadi, Tankilim, අධිකරණ අමාත්‍යාංශයේ විෂයපතියට අයත් නොවේ ආ දෙක නැත විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගරු නීති හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් 2016 3 9 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද බව හැන්සාඩ් වාර්තාවේ සඳහන් ව ඇත ආ එක ඉසව්ගත විමර්ශනය පිළිබඳ වාර්තාවක් 2015 පෙබරවාරි මාස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇත ආ දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන උද්ෘත පරීක්ෂා කිරීමෙන් පසු අපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇද්දයි සලකා බැලීම සඳහා යම් යම් කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා විමර්ශන සටහන් උද්ෘතයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇත ආ තුන අදාළ වැඩිදුර විමර්ශන සටහන් උද්ෘත නීතිපතිතුමා වෙත ලැබුණු විට ඊට අදාළව නීතිපති උපදෙස් ලබා දීමට කටයුතු කරනු ඇත ඈ පැන නොනගී
පළවෙනි අතුරු ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳ පළවෙනි සැකකරුවා වුණේ මමයි ඒ නිසා මම මේ පිළිබඳ ගරු නීතිය සාමය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළාම එතුමා කිව්වන කියනවා නීතිපති උපදෙස් සේවල නැහැ කියලා අධිකරණ ඇමතුමාගෙන් ප්‍රශ්න කළාම අධිකරණ ඇමතුමාගෙන පොලිසියෙන් තොරතුරු එවලා නැහැ කියලා. ඒතොර මේ දෙපැත්තට බෝලේ පාස් කිරීමෙන් මේ රටේ ඉහළම පුරවැසියෙක් වෙන ගරු වර්තමාන මුදල් අමාත්‍යතුමා හිටපු විදේශ අමාත්‍යතුමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කර හමුදා කුමන්ත්‍රණයක් ගන්න පැමිණිලි කරාම නීතිපතිතුමයි පොලිසියයි හැසිරෙන්නේ මෙහෙමනම් මේ රටේ ජාතික ආරක්ෂාව ප්‍රබල අනතුරුකන තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඉතින් මම අතුරු ප්‍රශ්නේ පැහැදිලි ඔබතුමා නියෝජ්‍ය ඇමතුමා
නීතිපති දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වෙන්න ඕනේ මේ කරුණු කාරණා එක්කාසු කරලා ඉවරලා නඩුවක් පැවරීමට අවශ්‍ය කරුණු කාරණා තියනවාද කියන කාරණාව පිළිබඳව සෑහීමකට පත් වෙන්න ඕනේ. ඉතින් මේ කරුණු කාරණා තමයි ආභවතාවක් මේ පොලිසියෙන් විමසලා තියෙන වැඩිදුර පරීක්ෂණ සඳහා. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ. දැන් මේක කෙරීගෙන යනවා. ඇන හිටලා නැහැ කොහෙවත්.
දෙවෙනි අතුරුපස්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ප්‍රශ්නයේ බරපතල බව සලකා ප්‍රමුඛතා පදනමින් මෙම මේ පිළිබඳ කටයුතු කිරීමට නීතිපතිතුමාට උපදෙස් ලබා දෙන්නේද
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුවේ පහුගිය කාල සීමාව තුළ විශාල ප්‍රමාදයක් තිබුණා අපි ඒ සියලු කරුණු කාරණා දන්නවා අපි මාස 15ක් වගේ ඇතුළත නඩු කටයුතු 5200 ගානක් පමණ 5000කට වැඩි ප්‍රමාණයක් අවසන් කරලා තියෙනවා පළවෙනි වතාවට ඔබතුමාගේ ඉල්ලීම සලකලා බලලා අපිට යනු ක්‍රියා කරන්නට පුළුවන්
තුන්වෙනි අතුරු ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා හිතවත් නියෝජ්‍ය අමාත්‍යතුමා තමන්ගේ ඡන්දදායකයන්ට දෙන උත්තරේ වෙන සලකා බලන්නන් කියලා තමයි මටත් කිව්වේ ඒ නිසා මම තුන්වෙනි ප්‍රශ්නයක් ඇසීමේ වලකී සිටිනවා
ඔබතුමා කියන්නේ නීතිපතිතුමාට ඇඟිල්ල ගහන්න කියලා එතුමා කියන එහෙම බලපෑම් කරන්නේ නැහැ කියලා නේ හොඳයි අංක 4 ගරු මහින්දානන්ද අලුත්කමගේ ඇතුමා ගරු උදේශාන්ත ගුණසේකර මහත්තුමා ප්‍රශ්න අංක 5 අංක 6 ගරු ඩලස් අලහප්පෙරු මහත්තුමා
මම අහනවා ගත්ත
මහත්තයා උසස් අධ්‍යාපන හා මාමාර්ග මහත්තුමාගේ ඇසීමට සභා නායකතුමා
ආ 1 කිලෝමීටර් 415.32 2 ඒශේනීය මාර්ග කිලෝමීටර් 139.55යි බීශේනීය මාර්ග කිලෝමීටර් 275.77යි ආතුන වර්ෂ 2013 කිලෝමීටර් 31.50 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය හා නඩත්තුවට වෙන් කරන ලැබ මුදල් එක් එක් වර්ෂයේ 90 වෙන් කරන්නේද 2013 මිලියන 2942යි 2014 මිලියන 4879යි 2015 මිලියන 2509යි 2016 මිලියන 3394.64යි
මගේ බොහොම ස්තුතියි ඇමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ අනුව ඉතාම පැහැදිලිව විශාල මුදලක අඩුවීමක් පේන තියෙනවා සාපේක්ෂව ගරු ඇමතුමනි මීට අදාළව දැන් මාතර නගරයේ ඉඳලා හක්මන ප්‍රධාන මාර්ගය තුඩා පොම්පාගාරය දක්වා බෝධි අසල සිට කිලෝමීටර් 2යි එක මන්තිරු 4ට සංවර්ධනය කිරීම සඳහා දැන් මීට අවුරුදු 4කට කලින් ගනිපු තීන්දුව නමුත් මේ මොහොත දක්වාම දේපළවලට වන්දි ගෙවීම සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් ඒ කටයුතු ඇනහිටලා තියෙනවා මුලින් වන්දි ගෙවපු ප්‍රමාණයට විතරමයි ඒ නිසා මාතර නගරේ විශාල තදබදයක් නිර්මාණය වෙන්නේ දැන් මේ මොහොතේ මේ ගංගොතුරත් එක්ක හක්මන පාර අපේ ගෞරව මන්ත්‍රීතුමාලා මෙතන ඉන්නවනම් මාතර දිස්ත්‍රික්කේ සාක්ෂි දරනවා ඇති මේ බුද්ධිගපතන මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා විශාල අර්බුදයක් තියෙනවා ඒ නිසා මේ වන්දි ගෙවීම සඳහා මුදල් ටික වෙන් කරලා කඩිනමින් ඉතාම කෙටි කාල සීමාවකදී ඒ මන්තිරු 4ට අක්මන පාර පුල් ක්‍රීම් කටයුතු පටන් ගන්න කවද්ද කියලා කියන එක තමයි මගේ අතුරු පළවෙනි අතුරු ප්‍රශ්නේ.
මැදේ පාර
අක්මන
පාර
මාතර අක්මන ප්‍රධාන පාර මාතර බෝධි අසල සිට තුඩාව පොම්පාගාරය දක්වා කිලෝමීටර් 2
මම ඒක ගැන හොල බලන්න
අපිට. ඒ දෙවෙනි අතුරු ප්‍රශ්න එන්නේ ඇමතුමනි ඒ ඒ ඒ ඒ මාවතේම කාණ්ඩ තුනක් ඉන්නවා අයිතිකරුවා ඉන්නවා බදු පදනම් මත ලබාගත්තු අය ඉන්නවා ඒක රජයේ දේවල් දෙපළ තියෙනවා මේන් බදු පදනම් මත ඉඳලා يعني මුළුමනින්ම දේපළ අහිමි වෙන එක නිවස එක කඩේ එක ඉඩම අහිමි වෙන ප්‍රමාණය 57ක් පමණ වෙනවා මම දන්න තරමින් එයින් බදු පදනම මත හිටපු අයට වන්දි ලබා දීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා අරගෙන නැහැ. ඉතින් ඒක විශාල අසාධාරණයක් කරනවා. නමුත් අපි මීට පෙරින් මාතර ප්‍රධාන පාර පුල් කිරීමේදී අකුරස්ස පාර පුල් කිරීමේදී බදු පදනම මත හිටිය අය වෙනුවෙන් විශේෂ සහනශීලී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා විකල්ප ස්ථාන පවට දුන්නා. මේ හක්මන පාරෙදිත් අපි එවැනි තැන් අඳුනගෙන ඒ සඳහා මූලික කටයුතු සාකච්ඡා මට්ටමින් තීන්දුව කළ තිබුණේ. නිලධාරීන් සියලු දෙනාම දන්නවා. නමුත් මේ මොහොතේ ඒ බදු පදනම යටතේ ඉන්න අය වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් නොමැති වීම නිසා විශාල පිරිසකට උන් හිටි තැන් අයිම වෙනව පරම්පරා ගානක් මාතර නගර සීමාවේ පදිංචි වෙලා හිටපු අය සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක්
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ
මේ මොහොතේ ඔබතුමා දන්නවා මාතර දිස්ත්‍රික්කයේ තත්ත්වය ඉතාම බරපතල 69න් පස්සේ වතු වෙච්ච ඉතාම බරපතල ගංගාතුර තත්ත්වය පාලම් දෙකක් තියෙනවා සපුගොඩ පාලම මේ එස්බි දිසනා ඇමතුමා දන්නවා සපුගොඩ විහාරස්ථානයේ අසල අපේ රෝණ පාර්ශ්ව අනුනායක අතිපූජනීය ඕමාර කස්සප නායක හමුතුරන්ගේ පන්සල මේ කතා කරන මොහොතේ උන්වහන්සේ ඉන්නේ වතුරෙන් යට වෙලා එළියට එන විදියක් නැහැ මේ කතා කරන මොහොතේ ඒ පන්සලම ඒ සපුගොඩ පාලම කොරඹුරුවාන පාලම ප්‍රධාන පාරේ තියෙන මේ පාලම් ඉතාම අබලන් තත්ත්වයේ තියෙන්නේ. සමහර මේ හෙට උදේ වෙනකොට මේ පාලම කැඩලා තියෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රධාන පාර අකුරැස්ස කඹුරු පිටිය යා කරන ප්‍රධාන පාර. සපුගොඩ පන්සල අසල අකුරැස්ස සහ කඹුරු පිටිය යා කරන ප්‍රධාන පාර තියෙන පාලම සහ මාතර සිට මුලටින දක්වා පාර තියෙන කොරඹුරුවාන පාලම ප්‍රධාන පාර තියෙන පාලම් දෙකක්. ඉතින් මේ ඔබතුමා කඩිනමින් තීන්දුවක් ගත්තේ නැත්නම් මම හිතනවා මේ ගංගොතුර හෙට දක්වා පැවතුනොත් ඉතාම ශෝකජනක තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්.
ගරු සල්මන් මැතිතුමා ප්‍රශ්න අංක 8 බුද්ධික පතරණ මැතිතුමා
මා අහන කරු කතා නැහැ.
අභ්‍යන්තර කටයුතු වෑයම සංවාද මැතිතුමාගේ ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි බුද්ධක පතින මන්ත්‍රීමාගේ ප්‍රශ්නෙට පිළිතුර ඓතිහාසික මූලාශ්‍රය අනුව කිසි කලක ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන සමයක් තිබුණේ නැත. ඒ අනුව ලන්දේසින් යටතේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමක් සිදු වූයේද නැත. ක්‍රිස්තු වර්ෂ 1656 සිට 1796 දක්වා ලන්දේසි පෙරදිග ඉන්දියාව වෙන සමාගම සතුව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් පැවති අතර ඒවා පාලනය වූයේ ඕලන්ද රාජ්‍ය යටතේ නොව වෙන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේය. ඒ අනුව මෙරට කිසිවෙකු රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට ඉඩ ලබා දුන් කිසිදු නීත්‍යානුකූල රාජ්‍ය බලයක් ලන්දේසීන් නොතිබුණ. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක් ලන්දේසි වෙන සමාගම යටතේ පැවති අවධියේ රටේ භූමි ප්‍රදේශයෙන් අති විශාල කොටස දේශීය රජවරුන් යටතේ පාලනය වූ උඩරට රාජ්‍ය මෙරට පැවති එනම් නීත්‍යානුකූල රාජ්‍ය විය. ලන්දේසි සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය කටයුතු මෙහෙ වූ ඉහළම නිලධාරය වූ ආණ්ඩුකාරවරයා පවා උඩරට රජු ඇමතුයේ වසර 2500ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත ශ්‍රී ලංකාවේ එක්සේ සත්ව පාලනය කළ රජතුමා හඳින්නු ශ්‍රී සිංහලාධිවර යන නමින් වූ අතර ඔවුන් විසින් උඩරට රජුට යවන ලද සියලු ලිපි ලේඛන අත්සන්කරන ලැබුවේ ඔබගේ කීකරු යටහත් සේවයෙන් යනුවෙන්. ඒ අනුව ඔවුන් උඩරට රාජ්‍ය සමස්ත වූ සිංහලයේ රජු ලෙස පිළිගත් බව ඔවුන්ට රටතුර ඇතම් ප්‍රදේශවල වෙළඳ කටයුතු ආධිපත්‍ය දැරුවේ බලයක් මිස කිසිදු රාජ්‍ය බලයක් නොතිබුණු බව පැහැදිලිය. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කළ ලන්දේසි වෙළඳ සමාගම ලාංකිකයන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීම කිසිදු බලයක් නොතිබුණ බවට ඓතිහාසික තොරතුරු ඇති බවද ඔවුන් වැඩදීමකින් හෝ කිසිදු අවස්ථාවක එබඳු බලයක් ක්‍රියාත්මක කර ඇති බවට ඉතිහාසයේ මූලාශ්‍රක සාක්ෂි නොමැති බවද පැහැදිලිය. ඒ අනුව ප්‍රශ්නයට අදාළ පිළිතුරු වෙනුවේ ශ්‍රී ලංකාවේ කිසි දිනක ලන්දේසි යුගයක් හෝ ලන්දේසි පාලන සමයක් නොතිබූ බව ශ්‍රී ලාංකිකයන් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ට බලයක් නොතිබූ බව සහ ඒ අනුව ලන්දේසීන් විසින් කිසිදු ලාංකිකයෙකු රාජ්‍යෝහීන් ලෙස නම් කර ඇති බවයි. ආ දෙක ඔවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට හේතු කවරේද අදාළ නොවේ. ආ එක අදාළ නොවේ. ආ දෙක අදාළ නොවේ. ආ තුන අදාළ නොවේ. ඈ එක අදාළ නොවේ. දෙක අදාළ නොවේ. එවක් එතුමා මේ සභාවට දන්වන්නේහිද පිළිතුරු අදාළ නොවේ. නො එසේ නම් මේ බඳ පැන නොනගී.
පළවෙනි අතුරු ප්‍රශ්නය
ගරු කතානායකතුමනි, මම සුසන්ත වෙනවා අභ්‍යන්තර කටයුතු සංවර්ධන සහ සංස්කෘතික ඇමතුමාට දීර්ඝ ඒත් සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. මොකද ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලන සමයේ රාජද්‍රෝහීන් විදිහට පත් වුණු අය පිළිබඳව අපි මේ සභාවේ ප්‍රශ්න කළා. ඉන් පස්සේ ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී ඒ අය ඒ තත්ත්වෙන් ඉවත් කරන්නට අවශ්‍ය කටයුතු කරා. ඒ පිළිබඳව අපි රජයට ස්තුතිවන්ත වෙන අතරේ මම වයඹ සංවර්ධන ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් අර ඉංග්‍රීසි පාලන සමයේ රාජද්‍රෝහීන් විදිහට නම් කරපු තවත් අය ඉන්නවායි කියලා ඒ පෞල්වල අය සඳහන් කරලා තියෙනවා. ඒ අයට ඒ තොරතුරු ලබා දෙන්නට අවස්ථාවකුත් ඉල්ලනවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක් අමාත්‍යංශය තුළ නිශ්චිත නිලධාරියෙක් යටතේ අවස්ථාවක් ලබා දීලා පුවත්පත් මාර්ගයෙන් දැන්වීමක් කරොත් එතකොට ඒ වගේ අය ඉල්ලීම් කරයි. එතකොට ඒ ඉල්ලීම් පිළිබඳ සලකලා බලන අමාත්‍යංශයට අධිකරණ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශය ඒ සඳහා මැදිහත් වීමක් කරන්න ආරම්භයක් දෙන්න සූදානම්ද කියලා මම දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීමා, ඒ සම්බන්ධ ඕන අවස්ථාවක ඉල්ලීමක් කරන්න ඒ අනුව අපි කටයුතු කරන්න පුළුවන්කම වෙනවා. මම හිතන්නේ දැනට එහෙම නම් තියෙනවා නම් ඒ බවත් සඳහන් කළොත් අපිට මේ ගැන සොයා බැලීමටත් හැකියාවක්
තියෙනවා.
අනාගතපුරින් මම මේ තුන්වෙනි අතුරු ප්‍රශ්නයක් අහන්න. දෙවෙනි කාරණේ ඔබතුමාගේ සභාවේ අවධානය යොමු කරන්න දලසලහ පෙරුම් මැතුමා කියපු විදිහටම ගාල්ල මාතර හම්බන්තොට කළුතර කොළඹ කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය පිළිබඳව අපි ගරු සභාවේ අවධානය යොමු කළා. දැඩි ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් වෙයි මොකද දැනටත් අපිට දුරකථන ඇමතුම් ලැබෙන්නේ තැන් තැන්වල විශාල පිරිසක් ගස් උඩ ටෙලිෆෝන් කණු උඩ ගෙවල් මුදුනේ සමහර වෙලාවට අඩි 30ක් විතර උසට වතුර කඳ ඇවිල්ලා ගෙවල් හොයන්නත් බැරි තත්ත්වයක තියෙන්නේ මේක මේ දිශික සියල්ලට බලපාලා තියෙනවා එන්නෙන්න ඒ ජල මට්ටම් ඉහළ යනවායි කියන එක තමයි ඒ හිර වෙලා ඉන්නයි කියන්නේ ඒ නිසා සබාවක් විදියට අදාළ මැදිහත් වීම අදාළ සියලු අමාත්‍යංශයන් ඒකාබද්ධ වැඩපිළිවෙලකට කඩිනමින් යා යුතුයි කියලා මේ සභාවට යෝජනා කරන අතරේ කඩිනමින් මොකද පිසු ආහාර තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ සහ අනිකුත් සහන ලබා දීමේ වැඩපිළිවෙලකට මුළු රටම සූදානම් වෙන්නේ කඩිනම් අවස්ථාව මම මතු කරනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ දැන්ටමත් ත්‍රිවිධ හමුදාවලට දන්වලා තියෙන මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා
ආපදා කළමනාකරණ අමාත්‍යංශ දැන්
ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අමතරව ත්‍රිවිධ හමුදාවට මැදිහත් වෙන්න කියලා
අතන අපි පුදුම වුණා බුද්ධික පාත්‍රමැතුමා මෙතන ඉන්නේ එකත් මේලා සාමාන්‍ය මාතර ඉන්න පුතුමා හොඳයි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
මම ඒ ප්‍රශ්නේ මතු කරන ගරු කතන
දීවරහා ජල සම්පත් මැතිතුමා ඇසීමට ප්‍රශ්නාක නමය ප්‍රශ්නාංක 10 විමලවීර දිසානායක මැතිතුමා මන්ත්‍රීතුමා පුටුවේ නෑ නේද ඉඩම් මා පාර්ලිමේන්තු සභාපති ඇමතුමාගෙන් ඇසීමට
අද ඉඩම් ඇමතුමා අමාත්‍යාංශයේ වැඩ බාර ගන්නවා ගරු 2 weeks time
කොච්චර කාලයක් ඔබතුමාට අවශ්‍යද
2 weeks time
දයි උද්‍යප්‍රභාත් ගම්මාපල ඇමතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
අමාත්‍යතුමාගෙන් ඇසීමට ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ
මාස 9කට කලින් අවු ප්‍රශ්නය
දෙවෙනි වතාවට මේ එන්නේ
ගරු ඇමතුමා මාස 3ක් කල් ඉල්ලන
අපි එන පළමු වසරේ කේක් ගෙඩියක් කපමු එදා
පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා නීති හා සාමය සංවදමතුමා ගැසීමට ප්‍රශ්න අංක 13 දලාසලාපිරි මහත්මයා නීති හා සාමය දක්ෂ සංග
13 ඉන්නවද නීති හා
සභානායක මහත්මයා
නොදැස 2 weeks times
14 බුද්ධික පතිරණ මහත්මයා විදුලි බල ඔනදීන දලාසක්‍රම තුමා ගැසීමට ප්‍රශ්න අසනවා ගරු
සභානායකතුමා
ගරු බන්දුල ගුණවර්ධනමැතිතුමා කර්මාන්තා වාණිජ කටයුතු
කර්මාන්ත ඇමති සඳ ප්‍රශ්නය
ගරු ඇමතිතුමා
ඇමතිතුමාට A1S2 there are 4 companies Skyline company DMDK company Test company Happy Cook company 4 companies 3 there are each companies in 2016 altogether 4.5 million another company is altogether to 2017 up to now 1.6 billion total quantity 6,602,406 four there are big answer I think if you wish I think I can submit or otherwise how minister yeah there are B does not arise
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු නියෝජක කතානායකතුමනි දැන් අයවැය යෝජනා අනුව දේශීය වශයෙන් ටින් මාළු නිෂ්පාදනය කිරීම සඳහා මිලියන 300ක ප්‍රතිපාදනයක් වෙන් කරන්නේ එතකොට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමාගේ ලක් සතොසට මේ මිලියන 300 මහා භාණ්ඩාගාරයේ වෙතින් ලැබුණද නැද්ද
අපිට මිලියන් 300ම ලැබුණා ටින් ෆිෂ් ප්‍රමාණය බලලා ඒකට එන සහනය කොච්චර කියලා ඉල්ලපුවාම ඒක දුන්නා.
ඒක කියලා ඔබතුමාට නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි.
එතන නෑ. අපිට ඕන නම් ඔබතුමාට දෙන්න පුළුවන් ඒක.
ඊළඟට
දෙවෙනි අතුරු ප්‍රශ්නය.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා හොඳටම දන්නවා මේ සතොස සම්පූර්ණයෙන් විනාශ වෙලා ඉවර කරලා තිබුණ ආයතනයක් මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සතොස්ව භාරගන්නකොට සතොස්ව බෙලඳ සැල් තිබුණේ 20යි. ඒ 20 ඉතාම කාර්යක්ෂම ලෙස ඕනෑකමින් කටයුතු කරලා 200කට ආසන්න ප්‍රමාණය දක්වා වැඩි කරනකොට කිසිම ණයක් තිබුණේ නැහැ. කිසිම අලාභයක් තිබුණේ නැහැ. කිසිම හොරකමක් වංචාවක් 150ක්වත් උණයි කියලා කොහෙවත් චෝදනාවක් තිබුණේ නැහැ. එහෙම කරලා ඉතා විශාල ලෙස පසු කාලෙත් මේ සතොස ජාලය විශාල ලෙස ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වීම තුළ දැන් විශාල ලෙස ඒ සේවකයන් තුළ මතයක් යනවා. ඔබතුමා යටතේ ඔබතුමා මේක විශාල ලෙස දැනටමත් සමහර ගබඩා පුද්ගලීකරණය කරලා තියෙනවායි. ඒ වගේම අනිත් සියල්ලම පුද්ගලීකරණය කරලා මේ දහස් ගානකට මේ වෙළඳ පොළ ජාලය නැවතත් අර පරණ ක්‍රමයටම කඩා වැටෙන විශාල ණය බරක් තියෙනවායි කියලා. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් එමනි අරබුදයක් තිබෙනවද?
බන්දුරතුමා සම්පූර්ණම වැරදි චෝදනාවක්. නමුත් ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ කාලයේදී සතොසට ඔබතුමා ලොකු සේවාවක් කරලා තියෙනවා. 200 දක්වා ඔබතුමා කාලයේදී සතොස අවුට්ලට් තිබුණා එකෙත්. ඒකෙන් පස්සෙ අවුරුදු 6ක් ඇතුළේ මම හිතන්නේ තව 100ක් වැඩි වෙලා තිබුණා. මම මේ සතොස බාරගත්තට පස්සෙ අද වෙනතුරු 77ක් අලුතෙන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ දෙසැම්බර් වෙනකොට ගිය බජට් වෙලාවදී පොරොන්දු වෙච්ච විදිහට 500 දක්වා යන්න සියලුම වැඩපිළිවෙලක් යනවා. ඒකෙන් අපි සත්ව සායතනය ආයි අලුතෙන් පටන් ගන්න නැහැ. අලුත් අපේ අගමතුමාත් අපේ කොස්ටබ්ලිගින් අපි මලිකමතුමා අපි දිනේශමතුමාගේ යාළුවා එතුමා තමයි සභාපති ඒ කොස්ටබ්ලිගින් කොමිටි සභාපති. එතුමාල්ලා අපි හැම සතියේම සාකච්ඡා කරනවා ඒ සම්බන්ධව. ඒකෙන් තමයි අපි තීරණය කරා 8000 ෆ්‍රැන්චයිස් එකට යන්න. 8000 ෆ්‍රැන්චයිස් එකපාර යන්න බෑ. අපි බලන්නේ වතු ඒරියාවල ඒ වගේම ගම් පළාත්වලට ඉන්න කඩවලට තමයි අලුතෙන් මේ ආරම්භ කරන්නේ. ඉන්න කඩවල් බලලා මේ අවුරුදු අපි ටාගට් කරනවා 1000ක් ෆ්‍රැන්චයිස් පටන් ගන්න. එහෙම යනකොට ගරු මන්දිරතුමනි කවදාවත් ඒවා ප්‍රයිවටයිස් කරන්න නැහැ සිදියක්. එක වැඩක් මං කරා මේ මම බාරගන්නකොට එහෙම නෙමෙයි තිබිච්ච තත්ත්වය. සප්ලයර්ස්ලා ඇවිල්ලා මට කිව්වා බඩු දෙන්න බෑ කියලා කිව්වා. මම ඇහුවා ඇයි කියලා කියනකොට අපිට 3 බිලියන් එයාලට සප්ලයර්ස්ලාගේ පේමෙන්ට් දෙන්න තිබුණා. ඒ වෙලාවදී මම කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරා. ඒ පේපර් එකෙන් කිව්වා මේ පුද්ගලික අංශයට ලාභ දරන්න පුළුවන් නම් වේගෙන් ඉහළට යන්න පුළුවන් නම් ඒ ආණ්ඩු ආයතනට බෑ කියලා බලන්න KPMG ආයතනයට දුන්නා. මේවා ස්ටඩි කරලා දෙන්න කියලා. ඒකෙන් කිව්වේ ඒගොල්ලෝ අපේ ට්‍රාන්ස්පෝර්ට් සයිට් එකේ තියෙන ප්‍රශ්න, ගබඩාපත්ත තියෙන ඉෂ්‍යු. ඒ වෙලාවදී තමයි ට්‍රාන්ස්පෝර්ට් එක අවුට්සෝස් කරන්න කියලා කිව්වා. අවුට්සෝස් කරන්න අපි පත්තරෙන් කෝල් කරාම 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒකෙන් හේමාස් ආයතනය එයාලා තමයි සෙලෙක්ට් වුණේ. ඒක අපේ කොස්ට් එකකින් මෙච්චර කාලේ ගිය කොස්ට් එකකින් අපිට 50%ක් අඩු වුණා අවුට්සෝස් කරපු නිසා. ඔන්ලි ට්‍රාන්ස්පෝර්ට් අපිට ලංගා සතුසට එක ලොරියක් හරි තිබුණ නැහැ. CW ආයතනට තමයි ලොරි තිබුණේ. ඒ නිසා අපි ඒකත් අරගෙන මේ හේමාස් ආයතනට දුන්නා. ඒක ඇර කබඩාව 8ක් 7ක් වගේ තිබුණා. 7ක් නැත්නම් 8ක්. ඒ කබඩාවෙන් ගොඩාක් නාස්ති වුණා. මිලියන 1000ක් පරණ භාණ්ඩ ස්ටොක් කරලා තිබුණා. කවුරුත් බැරුවන බලලා නැහැ. ඊට පස්සේ ඒ ඔක්කොම ගෙනල්ලා ඒකෙන් 500ක් මිලියන් 500ක් අපි ආපෝ රිටර්න් කරා. ඒ නිසා තමයි කබඩාව අඩු කරලා අපි කොළඹ මෙයින් ස්ටෝර් එකක් පටන් අරගෙන තියෙනවා. ඒවා අර ඉතුරු කබඩාව අපි වහගෙන යන්නේ. අපිට එතන ඌමනාවක් නැහැ. හොඳ දැන් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් GPS පාවිච්චි කරලා ලස්සරට දැන් යනවා ඒක. ඒක අර කවදාවත් අපි ගබඩාව විකුණන්නත් නැහැ. එහෙම නැත්නම් වාහනය බහලා පුද්ගලික අංශයට දෙන්නෙත්
නැහැ. 3 වෙනි අතුරු ප්‍රශ්න.
දැන් අපේ ඔබතුමා කියන එක 90 දැන් රටට සහතිකයක් ලැබෙනවා. ලක්සතොස පුද්ගලීකරණය කරන්නේ නැහැ කියලා. ඒක හරි. ඊළඟට දෙකේ ඒක කාර්යක්ෂම කර ගැනීම සඳහා වියදම් අඩු කරගන්න එවැනි ක්‍රමයක් භාවිතා කිරීම ගැන අපේ විරුද්ධයත්
හිටපු වැළඳ ඇමැතිවරයෙක් ඔබතුමා කියනකෝ ඒක හොඳද?
ඒක ඉතාම හොඳයි. මම කිව්වා මම ඕක ඉවර කරන අවස්ථාවේදී මේ සම්පූර්ණයෙන් කම්පියුටරයිස් කරගත්තේ නැත්නම් මේ විශාල ජාලයක් මේක කරන්න බෑ. ඒක නිසා මම එදා කියලා තිබුණා මේක මගේ ඇමති ධූරය ඉවර වෙන කාලේ මේක එන්නෙන්න විශාල වෙනකොට මේ ජාලය පාලනය කරන්න බැරි වෙනවා. ගබඩා හා අනිත් සියලුම ටික කම්පියුටරයිස් ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් කරගන්න කාට හරි බාර දීලා ඒක කරන්න.
හොඳයි. ප්‍රශ්නය
දැන් මම ඒ වැඩපිළිවෙල කරලා මුට්‍රයිස් කරලා කරගෙන යනවා ඩිසెంబර් 30ට ඉස්සෙල්ලා අපි කොමාරි කරලා ඉවර කරනවා
දෙවනි වටය ගරු එම්තුමා
දැන් ලාභ දරන ආයතනය විදිහට ඔබ
ඕඩර් ප්ලීස් ඕඩර් 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 ප්ලීස් හොඳයි දෙවනි වටය සුනි හන්දි මෙතුමාගේ පළවෙනි ප්‍රශ්නය
මං අහනවා
සභාගත කරන්න හතවෙනි ප්‍රශ්නය මහින්දන්ද රුත්කුමගේ මෙතුමාගේ ප්‍රශ්නය දැලස් මෙතුමා ඒ සභාගත කරනවා ප්‍රශ්නාංක පහ දේශාන්ත ගුණසේකර මෙතුමාගේ ප්‍රශ්නය කවුරුත්
අහනවා කතා නැතුනි
දැලස් මෙතුමා හසනවා එය සභාගත කරනවද
සභාගත කරනවා
හත්වෙනි ප්‍රශ්නය සල්මන් මෙතුමාගේ ප්‍රශ්නය
සභාගත කරනවා
උද්දීක මෙතුමා හසනවා සභාගත කරනවා දොළොස්වෙනි ප්‍රශ්නය පද්මු දේශාන්ත ගුණසේකර මෙතුමාගේ ප්‍රශ්නය
සභාගත
කරනවා දැලස් මෙතුමා හසනවා එය සභාගත කරනවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මෙතුමාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් තියෙන්නේ බඳුල මෙතුමා ඔව්
ගරු කතානායක පොයින්ට් පොඩ
ඔව්
මම ඔබතුමාගේ ඊටම විශාල කාරුණික අවධානයක් යොමු කරන්න කැමැති මේ වන විට මේ රටේම ව්‍යාප්ත වෙලා අලෙවි වෙන පොතක් නිකුත් වෙලා තිබෙනවා නීතිඥ කල්යාණන් තිරණාගම මැතිතුමා කියලා තියෙන්නේ එහි මෙසේ සඳහන් වෙනවා මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නීති සම්මත කිරීමේදී ස්ථාවර නියෝගවල දුර්වලතා සහ පවතින රජයට හිතවාදී නිලධාරීන් යොදා ගැනීමෙන් සම්මත වන නීති කෙටුප්පත්වල වගන්ති වෙනස් කිරීම පිළිබඳ විශාල චෝදනාවක් මේ අපි සියලුම දෙනාටත් මෙම ගරු සභාවටත් ඉදිරිපත් වෙලා තියෙනවා.
හොඳයි මම ඒ ගැන
ඒ නිසා මේ පොත පිළිබඳ
ඔව්
මේ අපේ පාර්ලිමේන්තුව සම්මත කරන නීති රීති සහ ඒවා මේ යම් යම් නිලධාරීන්ට අවශ්‍ය විදියට වෙනස් වෙනවා කියලා කරන චෝදනාව බරපතල එකක්.
හොඳයි පැහැදිලි. ගරු හොඳයි මම කතා ගන්න.
මම මේ සභාගත
කරනවා.
ඔබතුමාට දෙනවා මම මේක. එනිසා මේ මේ
පොත පිළිබඳව පොත එකඟ වෙනවද? ඈ? ඔය පොතත් එක්ක ඔබතුමා එකඟ වෙනවද?
නෑ මං කියන්නේ
මේ ඔබතුමා සභාගත කරාම පොත
පාර්ලිමේන්තුව වශයෙන් මේ පිළිබඳ සොයා බලන්න කියලා.
ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායක තුමනි මෙතුමා යම්කිසි පොතක් ඉදිරිපත් කරනවා නම් ඒක පිළිගන්නවද නැද්ද කියලා ඉස්සෙල්ලා කියන්න ඕන.
ඔව්.
පිළිගන්න නැති එකක් ඉදිරිපත් කරන්න බෑනි. නෑ මේ ඔක්කොම මෙතුමා යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරනවා නම් ඒ පොතේ තියෙන කරුණු ඇත්තද එහෙම නැත්තම් බොරුද කියලා එතුමා කියන්න ඕන. එතුමා අනිත් එක දැන් රටේ නිදහස තියෙනවා ඉස්සර වගේ නෙවෙයි.
ගරු ගරු දිනේෂ් ගුණවර්ධන මේ
හොඳයි.
ඔව් ගරු දිනේෂ් ගුණවර්ධන මෙතුමා. ඕකේ. ඕඩර් ඕඩර් ප්ලීස් ඕඩර් ගරු සභානායකතුමා මේ මම මේ ගැන අදහසක් ඉදිරිපත් කරන්න ඕන වර්තමානයේ අපේ ස්ථාවර නියෝග පිළිබඳ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කෙටුම්පත් හදලා සියලුම මන්ත්‍රීවරුන්ට 225 දෙනාට බෙදන්න සැලසුම් කළා තියෙනවා ඊට පස්සේ තමයි අවසාන වශයෙන් අපිට තීන්දුවක් ගන්න වෙන්නේ අලුතෙන් ස්ථාවර නියෝග වෙනස් කරනවාද ඒ පිළිබඳව යම්කිසි පොතක් මුද්‍රණය කළා තියෙනවා නම් ගරු බඳුලුවන මැතිතුමාට එම අදහස කරුණාකරලා එය කතානායකතුමාගේ අවධානය යොමු කරන්න පොත අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න හොඳයි ඔව්
ඩංගු වෙන්නේ මේ පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය
දැන් මේ පිළිබඳව ඔබතුමාලා කතා කරන්න ගියොත් ඒ පොතේට කරුණු වලට අවස්ථාවක්
ලැබෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් මේක සභාගත කිරීමේ වරදක් තියෙනවද මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කරන්න මම අහන්නේ ඒකයි
සභානායකතුමා
කරන මන්ත්‍රීවරයා මේක ඇත්තද කියලා කියන්න ඕන මේක පිළිගන්නේවද ඔබතුමා මේක ඔබතුමා මේ එක එක කෙනා ලියන පොත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න බෑ.
හොඳයි. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත ඒ පොත සභාගත කරනවට වඩා ඒ ගරු කතානායකතුමාට ඉදිරිපත් කරන්න සුදුසුයි කියලා මම යෝජනා කරලා ඒ වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරමු. ඊට පස්සේ අපි දැන් ඔබතුමා ඒ පිළිබඳ කරුණු වලට එකගද නැද්ද නෑනේ? ඔව්.
තිරාණගම කියන්නේ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ ජේෂ්ඨ නීතිඥයෙක්. ඉතින් එතුමාගේ පොතේ ඉදිරිපත් කරපු කාරණාව තමයි අපි සිළු දානම වැදගත් වෙන කාරණා සභානායකතුමනි, 19 වෙනි සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව ඒ සම්මත වූ වගන්ති වලින් පරිබාහිර වෙනත් වගන්ති කීපයක් ඇතුළු කරලා තියෙනවායි කියලා.
ඉතින් order please, I don't think we can allow this book to be tabled now.
ඒ නිසා මේක සමස්ත පාර්ලිමේන්තුවට අදාළ
සභානායකතුමා
සමස්ත
මම අහන්න කැමති මොනවද ඒ වගන්ති කියවන්න එකක්
හොඳයි.
මේම වගන්ති නෑ.
So you are opposing this to be tabled? No, yes. We will leave it like that. හොඳයි, අපි 23 දෙක යටතේ ගරු දිනේෂ් ගුණවද මැතිතුමා
මේක දිනක් වගන්තියක් කියන්නේ
ඔන්නේ සමාගන්ති
කියන්නේ
මම දන්නේ නැති
නිසා. Under 23 to honorable Dinesh Gunawardena.
ගරු නියෝජක කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා. අද දින මේ 23-2 ප්‍රශ්නය මා කල්ලි තිබුණේ සෞඛ්‍ය ගරු ඇමතුමාට. ඒ සමගම ඊට වඩා දරුණු එක හා සම්බන්ධ වැඩි වීමෙන් වැඩි විය හැකි අනතුරක් උවදුරක් අපේ රට දැන් වෙලාගෙන තිබෙනවා. මේ වෙන විට ඊයේ සිට ඇතිවුණු ධාරානිපාත වර්ෂාව මත ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය නිසා ජනතාව විශාල අනතුරකට පත් වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය දැනට සමහර තැන්වල කඳු වැටිවල ජනතාව ජන ජීවිතය බේරාගන්න එල්ලිලා ඉන්නවා. ගස් කොළන්වල කොටු වෙලා ඉන්නවා. තවම ඒකට කිසිම උදව්වක් දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. මේක රජයේද විපක්ෂයේද කියන ප්‍රශ්නයක් නෙමෙයි. අති බරපතල අනතුරකට මිනිස් ජීවිත පළමුව පත් වෙලා තිබෙන වෙලාවකදී ඒක බේරාගන්න ඕන. තව ගම් පිටින් වතුරට ගහලා ගිහිල්ලා තියෙනවා. තාම දන්නේ නැහැ ආපදා කළමනාකරණ ඇමතිතුමා රටේ නැහැ කියලා. ආපදා කළමනාකරණ ආයතනය ක්‍රියාවීතව ඉන්න බෑ. මම ආරුගරු අග්‍රාමාත්‍යතුමාට අද උදේ පාන්දර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් කතා කිරීමෙන් පස්සේ මම එතුමාගේ උපදේශපට අගමැතිතුමාට කතා කරා. මේ ප්‍රශ්නේ අපි පාර්ලිමේන්තුවේ ගන්න වෙනවා කියලා. මොකද දිස්ත්‍රික්ක රාජසිකද රත්නපුර නගරේ මේ වෙනකොට සම්පූර්ණයෙන් අපි නොසිතපු ප්‍රමාණයකට රත්නපුර යට වෙලා, කැලණි වෙලේ නිම්නය යට වෙලා. ඉතින් මේ මිනිස් ජීවිත බේරා ගැනීමට පළමුව වහා ක්‍රියාකාරී වීම ඒ ආහාර පාන පාසැල්වලට කොටු වෙලා ළමයි අද උදේ ඒ පාසැල්වලට ඉක්මනින් නිවාඩු දීම, මාර්ග අනතුරු, විදුලිය කඩාවැටීම, මේ ආදී කරුණු රාශියකට අපි මුහුණ දෙනවා.
හොඳයි,
මේට සම්බන්ධයි 23-2 යටතේ මම ඇමතුමාගෙන් අහන ඇමතුමා හොඳට දන්නවා ගංවතුරකින් පස්සේ it will affect your ministry. Therefore, I would like to raise this question from the honorable minister of health.
ගරු දිනේෂ් ඔබතුමාගේ පළවෙනි කොටසට ඔබතුමාට උත්තරයක් දීලා
22ට යනවා. මම මේක කිව්වට පස්සේ මම health minister කෙනෙක් මේක අහුවට පස්සේ health minister ට සම්බන්ධයි නේ සර්, මේ දෙකම එකට ගමු.
මේකද මේ 23-2 you have a specific question, you ask a very pertinent matter, let the leader of the house give a commitment to your first
right. Yes, after that I will follow up with the
රාජකතුනි. මා කලින් කී පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දැන් වැට බැහැලා තියෙනවා. ඒ වගේම අපි ත්‍රිවිධ හමුදාවලට දඩුම් දීලා තියෙන අවශ්‍ය බෝට්ටු හොයාගෙන ඒ අතරමං වෙලා ඉන්න කට්ටිය ආරක්ෂා ස්ථානවලට රැගෙන ඉන්න කියලා අපි දැන්ටමත් දඩුම් දීලා තියෙනවා.
ආහාර පාන පිළිබඳවත්
සියල්ලම අවශ්‍ය සියල්ලම කරන්න කියලා ගරු අගමැතිතුමා උපදෙස් දීලා තියෙනවා.
දැන්
මෙතුමා කිව්වා උදේ අගමැතිතුමාට කතා කරුවා කියලා, අගමැතිතුමා උපදෙස් දීලා තියෙනවා.
හොඳයි, 23-2 ගරු දල සමතුමා, දැන් මෙතන 23-2 යටතේ අපි ඉන්නේ. ඔව් දල සමතුමා,
පාර්ලිමේන්තුවට මේ 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 තත්ත්වය ගරු සභානායකතුමනි, දැන් මාතර දිස්ත්‍රික්කයේ විදිහට ගත්තොත් 1969 න් පස්සේ ඇතිවෙච්ච බරපතලම තත්ත්වය. ඊයේ හවස පානදූගම ජල මාපකයේ මීට 7.6යි මට්ටම. මීට 6 කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගංවතුර තත්ත්වය. බරපතල තත්ත්වයක්. මොරවක නගරේ අඩි 15කට වඩා උස ජල මට්ටමක් තියෙන්නේ. ඒ වගේම මාකොතර වැනි ප්‍රදේශවල 500ක් 1000කට වැඩිය වහල් උඩ ඉන්න ගරු නියෝජ්‍ය කතානායක.
ඒ වගේම වර්ෂාපනනේ අඩු වෙලා නැහැ තාම.
නැහැ, ඊයේ මුළු රෑම වහිනවා, දැනුත් වහිනවා. ඉතින් මාතර ඉල්ලන්නේ දිසාපතු මතු කාර්යමණ්ඩල වැඩ කරන්න මේ පටන් ගන්න තියෙනවා. මේ තුමන්ල ඉල්ලන්නේ
හදිසි ගුවන් යාන මේ හෙලිකොප්ටර්ස් නැතුව දැන් අද උදේ වෙනකන් බෝට් නැතුව හිටියා. ඉතින් අනිත් පැත්තෙන් දැන් හෙට අද රාමසාන් උපවාස කාලය අපේ මේ අකුරස ආශ්‍රය දෙන ගොඩපිටිය ගම අපේ ගරු ගොඩපිටියේ පල්ලිය මුළු ගමම අඩි 10කට වැඩි වතුර කට්ටිය ගැටලා තියෙන්නේ.
නීඩා දහවස්
ඒ ගරු සභානායකතුමනි ගරු සභානායකතුමනි
නීලා තියෙනවා ඒ අවශ්‍ය සියලු පියවර ගන්නවා කියලා.
නමුත් අතිගරු ජනතුමා රටේ නැති වෙලාවක ගරු අගමැතිතුමා රටින් බැහැර වෙන්න තව පැය කිහිපයකින් හදන වෙලාවක අපේ ආපදා කළමනාකාර ඇමතිතුමා රටේ නැති වෙලාවක ඉතා වගකීමෙන් මේක බරපතල තත්වයක් මේ දේශපාලනවාසි ගන්න හදනව නෙමෙයි.
So you can call
for ගන්න හදනව නෙමෙයි. එහෙම හිතන්න එපා.
සභානායකතුමා
බරපතල තත්වයක්
අපි emergency meeting you have the power to call no there's in requirement no. You can call for a meeting.
අපි අවශ්‍ය පියවර ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍ය පියවර ගන්නවා.
Right. 23-2 යටතේ දිනේෂ් ඇමතිතුමා
අවසර දෙන්න.
ගරු නීඩ දවස්.
අරුණ නියෝජ්‍ය කතානායකතුමනි 2020 වසරේ මම වැඩි කරමාන්ත ඇමතිතුමා වෙලා ඉන්න කාලෙත් මේ වගේ දකුණු බලාතේ විශාල ජලකැල මැතිතුමනි ඒ කර්මාන්ත ශාලා 20ක් විතර විනාශ වුණා.
හොඳයි.
මට මතකයි
මම 23-2 අද වීකාන් ඇලව් දිස් ටු ගෝ ඔන්. ගරු දිනේෂ් කුරුවාද ඇමතිතුමා.
කේවර ආරන්ති
මෙන්න. අනුබල දිනේෂ් කුරුවාද න. 23-2 යටතේ දිනේෂ් කුරුවාද ඇමතිතුමා. No but we can't
just two minutes to the honorable members
order please then මේ සභාවේ තමුන්වාසලා දන්නවා අපි දිනේෂ් කුණද මෙතුමා තමයි එම කණ්ඩායමේ නායක හැටියට නියෝජිතයට 23-2 යටතේ අවසර දීලා තියෙන්නේ එතුමාට මේ ජාතික වැදගත්කමක් තියෙන නිසා අපි මාතර දිස්ත්‍රික්කයේ එතුමාලා ඉන්න නිසා දැල සමතුමාට සහභාගී වෙන්න හැකියාවක් තියෙන ප්‍රශ්නෙට නමුත් 23-2 යටතේදී නායකින් හිට හඳුනාගත්ත එක අය නැතුව හැම කෙනෙක්ම තමන්ගේ පක්ෂවල සිල් දෙනා මෙහෙම කතා කරන්න ගියොත් මේ නෝ හරි හොඳයි මම දන්නවා ඒක යා ගිව් හිම් ද මයික් ප්ලීස්
වැඩි තොරතුරක් එකතු කරන්න නැතුව මේ බාධාවක් කරන්න නෙවෙයි හෝ වෙන වාසියක් ගන්න නෙවෙයි දැනට යම් ප්‍රමාණික ආරම්භයක් තියෙනවා ඒක අපි ස්තුතිවන්ත වෙනවා නමුත් මම කියන්න කැමති මේ කනහලාගම පානදුගම වැලි හේන පෝරුවට අතුරු ඇලිය ඒ වගේම අකුරැස්ස බස්තවතුම්බල පොලිසිය මේ සියල්ලම දැන් නගරයේ යට වෙන තත්වයකට පත් වෙලා තියෙනවා අනිත් සියලුම ප්‍රදේශ අඩි 10කට වඩා උසින් වතුර මට්ටම වෙත් තිබෙනවා මේ ක්‍රමානුකූලව එනවා පල්ලෙහාට වැලිගමට අනිත් ඒ ආසන්න තේ තදාසන්න ප්‍රදේශත් වේගෙන් යට වෙමින් තිබෙනවා ඒ නිසා අපි ඉල්ලන්නේ මේක ජාතික ආපදාවක් විදියට සලකලා වඩා ශක්තිමත් ලෙස මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා
ගරු දිසාන බන්දුල මැතිතුමා
පොයින්ට් බෝඩ ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමා ලෙසත් නියෝජ්‍ය කතානායකතුමා ලෙසත් අපේ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාවතේ කැලණිගඟ ගම්බතුර යාම පිළිබඳ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමාගේ නායකත්වයෙන් හරි කමක් නැහැ මේ හදිසි තත්වයට කැඳවන්න මොකද ලබුගම වක්කොය කලටුවාව මේ කොළොන්නාව මේ ප්‍රදේශවල දිගටම මේ ප්‍රශ්නේ
ගරු බන්දුල ගුණාලා මේ
වර්ෂාපත ඔබතුමා මේක ගන්න අතට
නෑ ගරු මැතිතුමනි මේ වර්ෂාපතන තත්ත්වය තව ටිකක් වැඩි වෙනවා තව දවස් 3-4ක් තව වැස්ස උතුර උඩහට වහිනවා උඩහට වහින්න තස්සේ මිට වඩා ගැඹුරු වෙයි කියලා තමයි හිතෙන්නේ ඒ නිසා ඔබතුමන්ලා බොහොම ඕනෑකමින් කියන ප්‍රශ්න ගැන පැහැදිලි මම සභානායකතුමාගේ ඉල්ලා සිටින්නේ තුමාට පුළුවන් බලය තියෙනවා හදිසි අවස්ථාවක් හෙට රැස්වීමක් ඇඳවලා අවශ්‍ය සියලුම අය කැඳවන්න
මම මේ මන්ත්‍රීවරුන්ට කියලා මෙහෙ කතා කර කර ඉන්නේ නැතුව ගමට ගිහිල්ලා වැඩ කරන්න කියලා මේ කතා කර කර ඉන්න අය රූප වහිනී මේ කතා කර කර ඉන්නේ නැතුව බෝට්ටුව කරගලා යන්න
right okay I think we have to get back 23 ගරු දිනේෂ් කුරුවාද මැතිතුමා we have to order දිනේෂ් කුරුවාද මැතිතුමා honorable දිනේෂ් කුරුවාද න we have to right ගරු දිනේෂ් කුරුවාද මැතිතුමා order please honorable දිනේෂ් කුරුවාද න අද we are already quarter past 11 in the morning
ආසින් නැතුව දැන් ඒ තාත්තා ජීවත් යන්න බැරි ඉන්න අනිත්
ගරු දිනේශ් කුමාර මහත්තයා වත්කුමල් මහත්තුමා
ගරු කතානායකතුමනි මේ වෙනකොට ලොකු හානියක් වෙලා තියෙනවා
ගරු සභානායකතුමා
මේතුමාට ස්තුතිවන්ත වෙනවා මම එතුමාට දැන් දුරකථනයෙන් කතා කරලා කිව්වා අඩුම ගානේ නායකයේ තන ජීවිත හානි වෙලා තියෙනවා තේ ජනපද ප්‍රදේශයේ අයගම එතන ඉන්නේ ලෙඩ්ඩුටියේ ගිනියන්න ක්‍රමයක් නැහැ හැම් පැත්තෙම වට වෙලා ගුවන් යානාවක් කරින්න කියලා එතුමා කතා කරලා කියලා මට දැන් දුරකථනයෙන් කතා කරලා කොහොම හරි යවන්නම් කිව්වා ඒ වගේම වේවල් කඳුර ප්‍රදේශයේ ගෙවල් කීපයක් නාය ගිහිල්ලා 13 දෙනෙක් දැන් අතුරුදහන් වෙලා ඉන්නවා කොහෙන්වත් ඇමතුමා කිට්ටු වෙන්න බෑ ඒ යන්න බැරි හින්දා තමයි අපි ඔබතුමාට මේ කියන්නේ මේ ප්‍රශ්නේදී අපි ඔක්කොම මැදිහත් වෙලා මේ මිනිස්සු බේර ගන්න ඕනේ කුකුල ප්‍රොජෙක්ට් එක හරිය ගස් උඩ මිනිස්සු ඉන්නේ ඊයේ රෑ ඉඳන් එක අම්ම කෙනෙක් කතා කරලා දැන් කතා කරන්නේ නැහැ ඒ දරුවත් එක්ක කොහොමද මේ අයගේ ජීවිත බේර ගන්න
හොඳයි
අපි ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා කටයුතු කරමු කිරිබත් ගල මේ දැන් මට කතා කරා ගෙවල් 15ක් ණය ගිහිල්ලා මේක විශාල ප්‍රශ්නයක්
ව්‍යසනයක්
මේ 2003න් පස්සේ ගලපු ලොකුම ගං අතුර මගේ ගේත් යට වෙලා හැබැයි මේ යන්න බැරුව තමයි ඉන්නේ ඔබතුමාලා ගුවන් යානාවක් හරි දෙනවා නම් අපි ගිහිල්ලා මැදිහත් වෙන්න ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ මොහොතේ මේ අහිංසක මිනිස්සු බේර ගන්න ඕනේ මේ කොටු වෙච්ච තැන්වල බෝට්ටුවක්වත් යන්න බෑ කියලා පොලිසිය කියනවා ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කළා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා
ඉල්ලනවා
ඒක තමයි මම පැහැදිලිව කිව්වේ අපි ඩිස්ත්‍රික් මට්ටමින් සියලු මන්ත්‍රීවරු රැස් වෙලා පක්ෂ ભેදයෙන් තොරව.
ඔව්.
All the district MPs must get together without party affiliation and
yes. And so why don't you take the lead that's what I say you take the leadership will after this session you call for a meeting. ඔව්.
අම්බන්ද ඩිස්ත්‍රික්කේ සූර්යවැව
ගලපත්මතුමා.
නුගම්බෙහෙර හම්බන්තොට හැරුණාන් පස්සේදී අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ම බරපතල විදිය தත්තයක් මතුලා තියෙනවා.
හොඳයි.
ඒ ඒ නිසා අපි මේක මේ ජාතික වැදගත් කමෙන් යුත් ප්‍රශ්නයක් ලෙස සැලකලා අද පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පවා මම කියන්නේ මේ මොන හරි තීරණයක් ගන්න කියන එක මම කියන්නේ. මොකද අපිට යන්න ඕන.
හොඳයි.
අපිට යන්න ඕන ඒකයි.
ඕකේ.
අපේ දිස්ත්‍රික්ක වල ජනතාව
පැහැදිලි කරු දිනේෂ් කුණවාදන මයික්‍රොෆෝන් එක ලබා දෙන්න. ඔනරබල් දිනේෂ් කුණවාදන
Honorable Deputy Speaker,
yes.
If you
no, let us finish the main items in the agenda.
Pass the bill. We can pass the bill at agenda 12 o'clock. We can agenda 12 if all agree. මේ ගරු කතානායකතුමනි නියෝජක කතානායකතුමනි මේ බරපතල අපදාවය පිළිබඳ මගේ මිත්‍ර කිරියල් ඇමතුමා කිව්ව ගමට යන්න කියලා ගම කිරියල්ල කිරියල්ල යට වෙලා තියෙන්නේ. අන්න ඒක මම හොඳින් කියන්න ඕනේ.
ඉතින් හැවදාම යට
යනවා. මට අද උදේත් කතා කරා කිරියල්ල.
සර් මේක නිජන් පාර්ලිමේන්තුව.
කිරියල්ල මෙහාට එන්න බෑ. ඉතින් ඒක නිසා අපි බරපතල කාරණාවක් කියන්නේ ඔබතුමා ඔක්කොමලව කැඳවන්න.
මයික්‍රොෆෝන් එක.
ඔබතුමා සභානායක හැටියට ඔබතුමා
නෝ. දැන් ඒක ගන්න සූදානම්. So we'll adjourn parliament now. We'll adjourn parliament.
Order please. Order. අපේ අද දවසේ ප්‍රධාන කටයුතු අවසන් වෙලා අපිට පුළුවන් විනාඩි 10කට පාර්ලිමේන්තුව අත්හිටවලා සභා පක්ෂ නායකින් හදිසි ඇසීම කැඳවලා තීන්දුවක් ගන්න. එමනම් අපි ප්‍රධාන කටයුතු යම්න ඉස්සෙල්ලා 23 2 යටතේ ඔබතුමාගේ කාර්යභාරය
23 2 යටතේ මම කියවනවා the epidemic under the honorable minister of health the epidemic of dengue so far this year we are in mid May records that there have been over 45,000 cases of dengue reported in the island more than for the whole of year of 2014. This is despite the period January, April being off period, off peak for the disease. Last year there was only 19,000 cases reported for the first 5 months. It shows itself an increasing of 14,000 in 2015. So there is a definite rising trend of infection, which is now gaining epidemic proportions. Over 130 people have died from the disease so far this year. 43% of the cases have been in the Western province, where the hospitals are today overflowing with patients, and all beds are full. reference quoted from Sunday Times. I don't want to take much time. There's a detailed article where the Minister of Health has stated that they alone can't handle this situation. So it's a national disaster that the Ministry of Health alone can't handle. There is no doubt that the dengue is spreading so fast because there have not been sufficient countermeasures adopted. The fact that nearly half the cases occur in richest and the most developed provinces indicates that there have been a breakdown of anti-dengue activity. There has been a collapse of local government services due to the lack of political representation. We have dissolved 360 local government authorities in the country. Officials alone can't run without the elected representative. Now, this is also contributing to this problem. The minister would accept the collection of rubbish, garbage, is irregular and incomplete. Some councils are no longer collect plastic waste, which provides ideal breeding grounds for mosquitoes. Regular spraying for mosquitoes has almost stopped. With the onset of the monsoon, now we are in the monsoon already, the crisis is going to increase. There is danger of a rampant epidemic of dengue. My question is, will the Honorable Minister, because I had raised this on the 23rd of March when Prime Minister gave assurance to the House, and since March 23rd, we know the Minister has taken so many steps, but it is not enough because it's a very serious situation which is spreading. And we should, like the flood situation, Honorable Deputy Speaker, all of us should try to contribute, pool our resources and make it, bring this situation under control. The private sector, the volunteer organizations, schools, various organizations should be called, irrespective of political differences, to control this situation. Finally, what immediate steps will the government take to prevent the rampant spread of dengue, which has become a national health crisis today? B, as this is a national epidemic, health officials also have accepted that they alone cannot handle the present situation. Hence, what steps will the government take to master departments, private sector, local government, and the general public in controlling this national disaster? Finally, may I conclude by also making a reference. Ara kalin kiyuwa Muslim janathawage Islamiya nomi dine aramba wenne ada. Dan eya ekapattakin dengue walata muna denawa. Anith patten gang wathura prashnita muna denawa. Anith patten ounge gewal dorawal 71kata pamana pramanayak tarjaneyata garjaneyata praharayata lakkala thiyena api hela dakinu. Meya kawuru karath Muslim janathawo demala janathawata eveni එල්ල බලා ගන්නා වූ ක්‍රියාමාර්ග අපි එකමද විපක්ෂයේ හැටියට සම්පූර්ණයෙන් හෙලා දකිනවා. මම මේ ටික විශේෂයෙන් කියන්නේ අද ඒ අයට මේ නෝමි කාලේ දැන් ප්‍රශ්න මතුවෙනවා. ගම් අතර මුණ දෙන ප්‍රශ්න ගරු පෞරුෂයන්තුමා ඉන්නවා. ඩෙන්ගු වලින් මතුවෙන ප්‍රශ්න මේවා ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන ලෙස ගරු අමතුමාට
රාජිතමැතුමා ඔබතුමා අදම උත්තරයක් දෙනවද?
ඔව්. Honorable Deputy Speaker, the question has been raised in English. I will reply the same in the same language. First of all, I must give the overview of the situation, not only Sri Lanka, but globally. The global situation is, during the past 3 months, United States Center for Disease Control has sent over 900 dengue alerts globally. Over 35%, that means about 400 alerts, or these alerts have been from the South Asian region. Therefore, currently dengue is considered a global pandemic. Further, it is noteworthy that countries that have not reported local outbreaks in the past are now becoming outbreaks prone. For example, in the US, state of Florida, California, and Texas. In Europe, southern France, Italy, and Portugal. Queensland in Australia, Tokyo, Japan, to name a few.
The probable reason for this predicament are the changes observed in the global weather pattern with warmer months and unusual monsoon patterns. Complexities of urbanization, migration of people from non-endemic rural areas to urban areas. Co-circulation of all four serotypes of dengue, difficulty in mosquito control with existing tools, etc. Earlier, there were only two categories of dengue, 2 and 4 in Sri Lanka. But now we have found the dengue 1 and 3 also is prevailing. Singapore, being one of the cleanest of cities in Asia, reported 30,000 cases of dengue last year, while Malaysia reported over 100,000 cases and 400 deaths. The mortality is more than 0.3%. Sri Lanka. Malaria affecting people in more rural and socio-economically deprived populations being eliminated, the country is now facing a formidable challenge with dengue, which some experts consider as a proxy of socio-economic well-being of the country. What we have found is with the more development, more dengue in the countries, globally. Although dengue was first reported in early 1960s, it was not until year 2000 that the magnitude of dengue epidemics increased in Sri Lanka, affecting all 25 districts. From 2009 to 2014, Sri Lanka experienced an exponential increase compared to the previous decade, with an average of 35,000 cases each year. In 2009, 343 deaths, that is mortality of a high 1% reported. So I must tell Honorable Dinesh Gunawardena, actually this was increased during the local government institution were operational. With the Ministry of Health efforts to minimize deaths, we have been able to bring down the number of deaths to 56 in 2015 and 98 in 2016, respectively, mortality less than 0.2%. It was earlier the mortality was 1%. Now it has brought down to less than 2%. Even this year, it is still only 0.29%. So the mortality rate, that is the main, actually the responsibility of the Ministry of Health. It is noteworthy that we are currently experiencing a higher proportion of the severe form of dengue needing hospitalization, with a great proportion of young adults and older people being affected with delays in health seeking. There are several incorrect interpretations highlighted in the preamble of this question. A. January to April being off peak for the disease. Northeastern monsoon extends up to February and southwestern monsoon begins in April. Therefore, a slight downward trend may be shown in March. However, there is no off-peak for dengue, which is an endemic disease in the country, that is cases reported throughout the year. And also you have said that it is gone beyond the 2014. 2014, there were 47,246 dengue cases, more than today. No sufficient countermeasures adopted. This is not factual. Both clinical and preventive health services are fully engaged in reducing mortality and mitigating outbreaks. Sri Lanka is among a very few countries with a national program for dengue prevention. This is the only country with a national dengue prevention program in the entire South Asia, and control with an annual dedicated budget of over rupees 400 million. See, a breakdown of anti-dengue activity. No such breakdown has occurred. In fact, 350 new personnel were recruited as field assistants for the Western Province to support control activities. D. Regular spraying for mosquitoes has almost ceased. Over 250 fogging machines have been newly distributed across the country over the past 2 years, and regular mosquito control activities are in place. Furthermore, more than 600,000 premises have been inspected over the past 3 months with the assistance of tri-forces and police. Question one, what immediate steps would the government take to prevent the rampant spread of dengue, which has become a national health crisis? Clinical care. One, upgrading of all major hospitals to cope with the increased influx of patients. Two, a 60-bedded special unit established at IDH. Three, teaching hospital Ragam and Kaluboila provided with special dengue high-dependency units. Four, necessary medical officers and other staff have been deployed to facilitate optimal patient care. Five, essential saline dextran 40 has been imported. Six, continuous training of doctors and nurses on clinical management. 7. Supply of more than 100 cardiac monitors and 50 portable ultrasound scanners this year. 8. Private sector health staff and general practitioners trained. 9. All dengue deaths subjected to institutional and national reviews by expert panel. Prevention. 1. Presidential task force convened with the patronage of His Excellency the President. 2. National Mosquito Control Week conducted in April. 3. More than 10 special programs conducted in vulnerable areas. 4. Joint operations to collect non-degradable waste with the local government. 5. Extensive use of print and electronic media for public awareness. 6. Regular meetings, sub-national and national level to monitor activities. 7. Conducting a dengue vaccine trial in Sri Lanka. 8. Engage in advanced technological interventions. Question 2. What steps will the government take to muster other sectors and the general public? 1. All relevant ministries, including education, public administration, local government, environment and media, were summoned and briefed with a comprehensive action plan, a 3-month extensive campaign during the monsoon period. 2. Weekly cleaning up campaigns. Dedicate 1 hour, including all sectors and the public. 3. Printing and distribution of leaflets, handbills and posters. 4. Regular radio and TV appearances by experts on dengue. 5. Engaging NGOs, CBOs and community leaders for dengue control activities. 6. Extensive mobilization of triforces, 50 rapid response teams for each district. 7. Construction sites to be given strict instruction to prevent waterlogging. 8. Schools to dedicate 1 hour weekly for inspection and cleaning. 9. Strengthen the activities of the Environmental Police Division. 10. Facilitate garbage and solid waste separation through local government, that is container management. Thank you.
Just a little clarification, because the professionals involved in health, the doctors, the GMO has said it's a very serious situation that is developing in relation to dengue. I'm not talking about the other dengue. I'm talking about the real dengue. The GMO has warned that this situation has to be taken into serious consideration in order to control the spread of dengue. Now, is there a good rapport between the GMO and the ministry?
Whether we have a good rapport with the GMO or not, we have taken all the decisions, we have deployed all the people, even the triforces. GMO is doing politics today. They don't talk medically. You know, I don't think they have any knowledge about the global situation today. This is a global problem, global pandemic. It is, you can't just blame only Sri Lanka, even all of our other countries, neighboring countries. We have discussed, I just came from the WHA also, they have declared, and they have commended about the actions taken by us for on the dengue.
It's a
global problem. Even the worst affected area globally is the South Asian region. There are 900 alerts from the American center. Out of 900, 400 are in the South Asian region.
කරමතුමා මේක ව්‍යාප්ත වුණාට මරණ ප්‍රමාණය අඩු වුණා නේ?
තාමත්ම අඩු කරලා තියෙනවා. අපි 100% ඉඳලා 100.2 වෙනකන් අඩු කරලා 5 ගුණයක වර්ධනයක් තියෙනවා. ඔය GMO එකේ ඒ ඔක්කක්වත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මොනාරි පත්‍රයට කියවන්න. ඒ ලෙවල් එකේ අද GMO එක වැටිලා.
දැන් 23-22 යටතේ අපිට ඩග්ලස් දේවානන්ද මැතිතුමාට ගරු දිනේශ අමතුමා දැන් මේක අමතුමා පැහැදිලි උත්තරයක් දුන්නා. Yes. දිනේශ අමතුමා මයික්
මගේ ප්‍රශ්නෙත් අහුව අමතුමාත් පිළිගත්තා. අපි අද දන්නවා ඔබතුමාත් දන්නවා ඔබගේ ඔබතුමා නියෝජනය කරන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කේ පමණ හැම රෝහලකම පිරිලා හැම රෝහලකම ඇඳක් නැහැ. ඇඳක දෙන්නා තුන් දෙනා පොළවේ. ඉතින් මේක අපි සතුටු වෙන්න බෑ තත්ත්වයේ අන්ඩර් කන්ට්‍රෝල් කියලා. අන්න ඒකයි මේ කියන ප්‍රශ්නේ.
මහාරාජ්‍යයි
මම ඉල්ලන්නේ. අන්න ඒ
කියන එක හරි. අනිත් එක මතක තියාගන්න ඇයි මේ කොළඹ වැඩි කියලා කියන්නේ. කොළඹ වැඩි කියලා කියන්නේ අපි කිව්වා ලංකාවේ තියෙන සියලුම හොස්පිටල්ස් හෑන්ඩල් කරන්න බැරි ඒවා ඒ වන්න IDH එකටයි නිගම් වලට ඇයි ඒ? මොකද පෞගිය කාලේ මේ ලංකාවේ තායිලන්තයේ තමයි මේක ඉතාමත්ම හොඳ මේ මේ මේකේ ක්ලිනිකල් ට්‍රේනින් එක තියෙන්නේ. ඒකට අපි දෙන්නෙක් වේවුවා කන්සල්ටන්ට්ස්ලා. ඒ පීඩියාට්‍රිෂන්ස්ලා. ඒ දෙන්න තමයි ડોક્ટર ලක්කුමා ෆර්නෑන්ඩෝයි ડોક્ટર විජේ වික්‍රමයි. මේ දෙන්නව දාලා තින්නේ අපි IDH යන්නේ නිගම්බෝ. ඒතර අමාරු කේසස් ඔක්කොම මෙහාට එනවා. දැන් සාමාන්‍යයෙන් හැම තැනකම තියෙන කඩේ නැෂනල් හොස්පිටල් එකිනුත් යවනවා IDH එකට. ඒතකොට පිට කේසස් ඔක්කොම කොළඹට ආවම වෙස්ටර්න් ප්‍රොවින්ස් රේට් එක වැඩි වෙනවා. අනිත් එක දවසකට මිලියනයක් ජනතාව කොළඹට පැමිණෙනවා. ඒ මිලියන ජනතාව කොළඹට ඇවිල්ලා ආපහු ගම් වලට යනවා. ඉතින් ඒතකොට ඩෙන්ගි පැතිරීම එතනත් වැඩි වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ.
ගරු ඩග්ලස් දයානන්ද මහත්මයා අnder 23-2
නන්රි ගෞරව ප්‍රතිසභානායර අවර්ලේ எனது இந்த கேள்விக்கு முதல் நாட்டு மக்கள் இந்த வெள்ள இனத்தங்களில் பாதிக்கப்பட்ட மக்களுக்கு என்னுடைய ஆழ்ந்த அனுதாபங்களையும் அதே நேரத்தில் அரசு முன்னெடுக்கிற நடவடிக்கைகளோடு சேர்ந்து எல்லோரும் உழைப்போம் என்றதையும் கூறிக்கொண்டு நான் என்னுடைய கேள்விக்கு வருகின்றேன். யுத்தம் காரணமாக கடந்த 1995 ஆண்டில் வடக்கு மாகாணத்தின் பல பகுதிகளிலும் இடம்பெயர்ந்து வவுனியா பூந்தோட்டம் மற்றும் நெலுக்குளம் ஆகிய நலன்புரி நிலையங்களில் தற்காலிகமாக தங்க வைக்கப்பட்டிருந்த மக்களில் 135 குடும்பங்களைச் சேர்ந்த மக்கள் 2006 ஆண்டு வவுனியா வெண்கல செட்டிக்குளம் கிராம சேவையாளர் பிரிவில் உள்ள தட்டான்குளம் கிராமத்தில் அரசு சார்பற்ற நிறுவனம் ஒன்றில் உதவியில் அமைக்கப்பட்ட வீடுகளில் மீள்குடியேற்றம் செய்யப்பட்டுள்ளார்கள். இம்மக்கள் மீள்குடியேற்றம் செய்யப்பட்டு இன்று வரையில் சுத்தமான குடிநீரின்மை காரணமாக சுமார் 100 அதிகமானவர்கள் சிறுநீரக நோய்க்கு ஆளாகியுள்ளதாகவும் இவர்களில் பலருடைய வீடுகளில் கிணறுகளும் குழாய் கிணறுகளும் இருக்கின்ற நிலையில் அவற்றிலிருந்து கிடைக்கின்ற நீரில் கல்சியம் உள்ளிட்டவற்றின் சரிவு அதிகமாக உள்ளதால் அவற்றை பயன்படுத்தி வருவதாலேயே இந்த நோய் ஏற்பட காரணம் எனவும் தெரிவிக்கப்படுகின்றது. எனினும் சுத்தமான நீர் கிடைக்காமை மற்றும் சுத்தமான குடிநீர் விலைக்கு வாங்கி பயன்படுத்தும் அளவுக்கு பொருளாதார வசதியின்மை காரணமாகவும் இம்மக்கள் இந்த நீரை பயன்படுத்த வேண்டிய துப்பாக்கிய நிலைக்கு தள்ளப்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. இன்று நமது நாட்டில் பல மாவட்டங்களிலும் சிறுநீரக தொடர்பிலான நோய்கள் பல்வேறு காரணங்களால் அதிகரித்து வருகின்ற நிலையில் ஒரு கிராமத்தில் 135 குடும்பங்கள் வாழ்கின்ற நிலையில் அதில் 100 பேருக்கு அதிகமான சிறுநீரக நோய்களுக்கு பட்டுள்ளமையும் அதில் நால்வர் அண்மையில் மரணமாயிருப்பது மிகுந்த அவதானத்துக்கு உட்பட வேண்டிய விடயமாகும். மேற்படி தட்டான்குள கிராம மக்களை சிறுநீரக நோயிலிருந்து காப்பாற்றும் வகையில் மீள்குடியேற்ற கிராமம் என்ற ரீதியில் இங்கு சுத்தமான குடிநீரை மக்கள் பெறுவதற்கு ஏற்பாட்டினை செய்து உதவ முடியுமா? மேற்படியான என்னுடைய கேள்விக்கான பதிலையும் அதற்கான நடவடிக்கையும் அரசு தரப்பில் சம்பந்தப்பட்ட அமைச்சர் இல்லாவிட்டாலும் அமைச்சர் கௌரவ கிரிகல்ல அவர்கள் அதுக்கு நாளை குறிப்பிடுவார் என்று நினைக்கின்றேன்.
So he'll be giving you an answer very soon. Order, please. அது தின ප්‍රධාන කටයුතු වලදී දිවිනැගුම පනත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම සභාවේදී ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා දෙකක් තියෙනවා. ඊට ප්‍රථම ඊට පස්සේ අපි සීලම පක්ෂනායකින්ට 11:45 ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ඇඳවනවා අද දින කටයුතු පිළිබඳව. ඊට කලින් අපිට ප්‍රධාන කටයුතු ආරම්භයේදී අංක 1
සභාවේකංගද අයි
අංක 2 විමලවීර දිසානායකතුමාගේ
ගරු
පනත ඉදිරිපත් කිරීම
තියෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා කුෂ්කර්ම ආයතනයේ සංස්ථාගත කිරීමේ පනත් කිරීමපත මම ඉදිරිපත් කරමි.
ඒ ස්ථීර කිරීමට
ඒ මම ස්ථීර කරනවා.
දිසානායකතුමා ස්ථීර කරනවා. සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටවනවා. පක්ෂනායකින් රැස්වීමක් ක්ෂණිකව පවත්වනවා. බොහොම සතුටුයි.